භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාභ්‍යාසී කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් පිටක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනාම ඔය කය එකතනක තියනවා වගේ හිතත් එක්තෙන් කරගෙන නොඑක් කරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි, මේ සද්ධර්මය අවබෝධ නොවීම නිසා, අවබෝධ කරනු ගැනීම නිසා අපි බොහෝ කාලයක් මේ සසර දුක් විඳාය. මේ සසර බොහෝ කාලයක් මේ ඇත දුවපු සැරිසරපු අය විඳාය. ඉතින් අද දවසේදී හෝ මේ උතුම් බුද්ධෝත්පාද කාලය ලැබුණු වෙලාවේ අපි ටිකක් මුනුව නැත් වෙන්නට ඕනේ. මේ ගතානුගතික දිවෙන සමාජ රටාව ඔස්සේ ගහගෙන යන්නේ නැතුව කොහොම හරි මේ ලබු මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා හැම දිනාම මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන උත්සාහවත් වෙලා මේ සසරෙන් මිදී ගන්නට කටයුතු කරගන්න ඕනේ. පින්වතුනි, අද දවසේද මගේ දේශනාව ගිය සතියේ දේශනාවට සම්බන්ධ වෙනවා. අපි මුලින්ම කච්චායනගත සූත්‍රය මාතෘකා කරලා ඒ තුලින් ලෝකයේ ඇතිවෙන හා නැතිවෙන හැටි පටිච්චසමුප්පාද ධර්මය හරහා විස්තර කරලා ඊට පස්සේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධය ඇති කරගන්න තැනට දකින්න තැනට නැත්තම් ලෝකයේ ඇතිවෙන හා නැතිවෙන හැටි දකින්න තැනට අපේ මනසපත් කරගන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය ගමන් මාර්ගය කෙබඳුද කියන මාතෘකාව ඔස්සේ ගිය සතියේ විස්තර කළා. ගිය සතියේ විස්තරයේදී අපිට කායානුපස්සනාවේ ටිකක් විතරයි කතා කරන්නට පුළුවන්කම ලැබුණේ, ඉඩ අවකාශ ලැබුණේ. අද මේ දේශනාව ඒ තුලින් ඉතුරු කොටස දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපි ගිය සතියේදී විස්තර කළා ආනාපාන සති කමඨහන වඩමින්. ඒ කමඨහන ටිකක් වෙලා කරලා ඒක නතර කරලා ඊට පස්සේ ආධ්‍යාත්මික කයත් බාහිර කයත් නුවණින් විමර්ශනය කරන ආකාරය. එහෙම විමර්ශනය කරලා ඒක නතර කරලා ආපහු ආනාපාන සති කමඨහනට පැමිණෙන්න ආපව කමඨ ආනාපාන සති කමඨහන නතර කළා. ආයත් නුවණින් මේ ආධ්‍යාත්මික බාහිර සවිඥානික සියලු රූපයක්ම මනුෂ්‍යංග විතරක් නෙමෙයි, සත්‍ය සත්පුද්ගල සංඥාව ඇති වෙන සවිඥානික හැම රූපයක්ම නුවණින් බැලිය යුතුයි කියලා. ඊට පස්සේ ඊට අමතරව මතක් කළා කලින් කලට වීර්ය ඇති වෙන්නට මෙනෙහි කරන්නට කියලා. එතකොට මේ ආනාපාන සති කමඨහන වඩන ගම විදර්ශනා කරනවා වගේ අපිට පුළුවන් පින්වත්තුනි අනිත් කමඨහනුත් මේ විදිහටම සමත විදර්ශනා ධර්මයෙන් වැඩෙන විදිහට නුවණින් මෙනෙහි කරන්ද. ඒ ගැනත් මම ටිකක් මතක් කරන්නම්. අපි කියමු අපි මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාව කරනකොට අපිට මේ විදිහටම සමත විදර්ශනා ඥානෙ වැඩෙන විදිහට කරන්න පුළුවන්. එහි සමත කමඨහන හැටියට අපි මෛත්‍රී කමඨහන, මෛත්‍රී භාවනා කමඨහන තබා ගන්නවා. විදර්ශනාව හැටියට අර විදිහටම සවිඥානික රූපවල මෙනෙහි කරනවා. ඒක අපි කරන්නට ඕනේ මේ විදිහට. දැන් මේ මෛත්‍රී භාවනාවක් කරනකොට මෛත්‍රී භාවනාව කරන ක්‍රම රාශියක් තියෙනවා. සියලුම සත්වයෝ එකට හසු වෙන එක එක පරියායන් එක එක ක්‍රම තියෙනවා. එයින් එක ක්‍රමයක් අපි අර ගනිමු. පොළොවේ වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ජලෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අහසෙහි වසන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපිට මෙච්චිත පතුරවන්නට වඩන්න පුළුවන්. එතකොට සියලුම සත්වය හසු වෙන එක ක්‍රමයක, එක පරයයක්. එහෙම නැත්නම් අපිට මෙහෙමත් පුළුවන්. පා නැති සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. දෙපා ඇති සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. සිව්පාවෙස සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා. බොහෝ පා ඇති සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපිට මෙච්චිත පතුරවන්නට පුළුවන්. එහෙම නැතිනම් අපිට තව පැත්තකින් ගත්ත හැකි සදිසාවන්ට මෙතන සිට උතුරු දිසාවේ සිසිලු සත්වයනි දුක්ඛිත්වා නිරෝගීත්ව සෝපත්ත්ව දුක මිදෙත්වා කියලා. ඒ වගේම දකුණු දිසාවැසි, නැගෙනහිර දිසාවැසි, බටහිර දිසාවැසි, උඩ දිසාවැසි, යට දිසාවැසි කියලා සදිසාවන්ට මෙසිත පතුරවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දස දිසාවන්ට මෙසිත පතුරවන්න පුළුවන්. උතුරු දිසාවැසි සියලු සත්වයෝ නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඒ වගේම උතුරු අනු දිසාවැසි සියලු සත්වයෝ නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. මේ විදිහට දකුණු දිසාවැසි දකුණු අනු දිසාවැසි, නැගෙනහිර දිසාවැසි නැගෙනහිර අනු දිසාවැසි, බටහිර දිසාවැසි බටහිර අනු දිසාවැසි, උඩ දිසාවැසි යට දිසාවැසි කියලා මේ වගේ සියලුම සත්වයෝ හසු වෙන එක ක්‍රමයකට මේ සිත පතුරවන්නට පුළුවන්. එහෙම නැතිනම් අපිට තව පුළුවන් සියලුම සංඥා ඇති සත්‍යෝනි දුක්ඛෙත්ව අනිරෝගෙත්ව සෝපත්ත්වෙත්ව. සංඥා නැති සත්‍යෝනි දුක්ඛෙත්ව අනිරෝගෙත්ව සෝපත්ත්වෙත්ව. නේව සංඥා නා සංඥා ඇති සත්‍යෝනි දුක්ඛෙත්ව අනිරෝගෙත්ව සෝපත්ත්වෙත්ව කියලා මේ සිත වඩන්නට පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේ සිත අනන්ත විශ්වය දක්වා මණ්ඩලාකාරව මෙසිත පතුරන්නට පුළුවන්. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා. පින්වතුනි, මෙතනදී සමහර අය මේ මම කියනකොට මෙතන මාන්නේ නේද, මෙතන කෙලෙසයක් තියෙනව නේද කියලා මේ වගේ නොයෙක් ප්‍රශ්න ඇති කරගන්නවා. නමුත් පින්වතුනි, මෙතෙන්දී වචන ටික ගැන බය වෙන්නට එපා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා වැඩුවට කමක් නැහැ. මොකද මේ කොටස තාම පූර්ව භාගයි. අවිද්‍යාව කුමන කමට හනක් වැඩුවත් අවිද්‍යාව සහ මුලින් තව නැති වෙලා නැහැ. මේ ටිකෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අභිජ්ජා දෝමනස්ස, ලෝභ දේස දෙක හික්මෙන විදිහට. එතකොට ඒ නිසා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා තමන්ගෙන් පටන් අරන් තමන් වාසය කරන ස්ථානයේට, මේ නිවසේ වැසි, ඒ වගේම මේ ගමේ වසන, ඒ වගේම මේ නගරයේ වසන, මේ පළාතේ වසන, මේ රටේ වසන, මේ ලෝයේ වසන, මේ සක්වලේ වසන, මේ දසදහසක්වලේ වසන, යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා ආත්පසනන්ත පරිමාණ සක්වලවල වසන සිව සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගීත්ව, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා මෙසිත වඩන්නට පුළුවන් අපිට. ඊට පස්සේ තමන් ගෙදලා අනන්ත විශ්වයට ගිහිල්ලා අනන්ත විශ්වයේ ඉඳන් ආපහු තමන් තුළට එන්න පුළුවන්. යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා ආත්පසනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා මෙසිත පතුරලා, ඒ වගේම දස දහසක් සක්වල, මේ සක්වලෙහි වසන, මේ ලෝහෙහි වසන, මේ රටෙහි වසන, මේ පළාතෙහි වසන, මේ නගරෙහි වසන, මේ ගමෙහි වසන, මේ නිවසෙහි වසන, ඊට පස්සේ මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා කියලා අනන්ත විශ්වයෙන් තමන් ගාවට එන විදිහට වඩන්න පුළුවන්. මේ මෛත්‍රී කමඨහන වඩද්දී අර ආනාපාන සති භාවනාවට වගේම පින්වතුනි, සති නිමිති හිත තියාගන්නට ඕනේ. නාසය හෝ තුල් දෙක ගහම් වෙලෙම පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක භාගතුන් වහන්සේ හැම කමඨහනකටම පෙන්වා වදාලා. පරිමුඛං කියන නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ නාසය කෙළවර හෝ තොල් දෙකේ හිත තබාගෙන තමයි මේ විදිහට මෛත්‍රී කමටහන සිහි කළ යුත්තේ. වේලාවේදී ආස්වාස ප්‍රස්වාසයේ ගැන අවධානයක් නැහැ. නුවණින් සියලු සත්වයෝ වෙත මෙත් සිත පතුරනවා. පතුරලා ටිකක් වෙලා මෛත්‍රී භාවනාව කරලා ඒක නතර කරනවා. නතර කරලා ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා ආනාපාන පබ්බේදී මතක් කළ විදිහටම මේ තමන් කියන සවිඥානික කයෙත් එතකොට බහැර සත්වපුද්ගල භාවය ඇති වෙන රූපවලත් සත්වපුද්ගල භාවය ගෙවෙන විදිහට මේ නාම රූප ධර්මතාවයක් තියෙන්නේ කියන කාරණාව විද්ධිමාන වෙන ප්‍රකට වෙන විදිහට නුවණින් බැලිය යුතුයි. එතකොට මෙතනදී අර විදිහටම රූපය ගැන හොඳට බලලා ධාතු වශයෙන් හෝ අසුබ කොටස් වශයෙන් හෝ නැත්නම් අර වර්චි පිටියකට උපමා කළා රූපය හොඳට සම්මර්ෂණය කරලා එබඳු කොටස් වලින් යුක්ත මේ රූපය හැදිලා තියෙන කනබුන ආහාරය නිසා නේද කියලා බලනවා. එතකොට ආහාරයෙන් ඇදුණු මේ රූපය ඇසුරු කරගෙන විඥාන ධාතුව පවතිනවා. ඒ නිසයි මේ කය සවිඥානක. ඒ විඥානය නිසයි මේ රූපී ඉදිරියම ආපසෙම පෙනෙන්නේ අරමුණු දෙකීම වෙන්නේ කියලා ආපහු නුවණින් බලනවා. මේ විදිහට බාහිර සත්‍යයක් පුද්ගලයෙක් කියලා සිහි වුණා නම් ඒ බාහිර සත්‍යයක් පුද්ගලයෙක් කියලා සිහි වෙච්ච ටිකෙත් එතනත් බලනවා ඒ රූපේද හම්මස්ලේන ආහාරවලින් හැදුණු කනබුන ආහාර යුක්ත රූපයක් ඒ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ ඉරියව් පැවැත්ම වෙනව නේද කියලා නුවණින් මෙනෙහි කරනවා. මේ විදිහට ටිකක් මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන එක නතර කරලා ආපහු අර විදිහට මෛත්‍රී භාවනා මෛත්‍රී කමටන ආපහු වඩනවා. එතකොට මේ මෛත්‍රී භාවනාව ඔස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරුවක් කොටයි වැඩෙන්නේ. මේ විදිහට මෛත්‍රී කමටහන ටිකක් වෙලා වඩලා ආපහු නතර කරලා නුවණෙන් හිතනවා. නුවණෙන් හිතලා ආපහු මෛත්‍රී කමටහන වඩනවා. කලින් කලට ඒ දෙකම නතර කරලා අර වගේ වීරිය ඇති වෙන විදිහටත් ඉස්සෙල්ලා ගිය දේශනාවේ මතක් කළ විදිහට වීරිය ඇති වෙන විදිහටත් මෙනෙහි කළ යුතුයි. එතකොට අපිට මේ විදිහටත් කරන්න පුළුවන්. ආපහු අපිට පුළුවන් ඕනනම් බුදු ගුණ භවනාව කරන්නට බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණ සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මෙතෙන්දි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට පින්වතුනි අපි දක්ෂ වෙන්නට ඕනේ. එහිදී අපිටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව, හිතේ ආදරය, හිතේ ගෞරවය ඇති වෙන විදිහට අපි ඒක කරන්නට ඕනේ. එහෙම නැතිනම් අපි නිකන් රාජකාරී මට්ටමකින් කරනවා වගේ වෙයි. හිත හිතායක ඉන්නේ නැතුව වචන ටිකක් වෙන්නේ නැතුව අපිට ඒ ශ්‍රද්ධාව දැනෙන විදිහට, අපි තුල ඇති ශ්‍රද්ධා චෛසිකේ අවදි වෙන විදිහට අපි මේ ටික කළ යුතුයි. ඒකෙන් මතක් කළේ දැන් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණ සිහිපත් කරනකොට අරහං කියන බුදු ගුණය සිහිපත් කරන්ට අපි මෙහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතරන් නැසූ නිසාත්, අරිහත් නම් වනසේක සංසාර චක්‍රයාගේ අරසිඳුළු නිසාත් අරිහත් නම් වනසේක, රහසෙන්වත් පවු නොකළ නිසාත් අරිහත් නම් වනසේක, තුන්වැසී තුන්ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු නිසාත් අරිහත් නම් වනසේක කියලා අපි අරහන් ගුණය නුවණින් මෙනෙහි කරනවා. ඒ තුලින් චිත්ත ඒකාග්‍රතාවයක් කුසලයක් සිද්ධ වෙනවා. නමුත් ඒ වගේත් මෙනෙහි කරන ගමන් බුදුරජාණන් වහන්සේගේ ගුණය අපේ හිතට වදින ආකාරයට, බුදුරජාණන් වහන්සේගේ ගුණය අපිට ප්‍රකට වෙන ආකාරයට මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ අපිට මෙහෙම හිතන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත නැත්තම් ජාතක කතා ඇසුරෙන් පෙන්වන බෝධිසත්ත්ව චරිතය අරගෙන සිහිපත් කරලා අනේදා සාන්තිවාදීතා අපසව ඉන්න කාලේ අතපය කෑලි කෑලි වලට කපද්දි ඒ ඇති වෙන කූරෝ කටුකෝ තියුණු දුක් වේදනා වින්දේ අනේ අපි මේ සසර දුකින් එතර කරවන්නට නේද. අනේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ පෙන්වලා සසර දුකින් ඈතව කරවන්න මොනතරම් වීරිය කරලා තියෙනවද, මොනතරම් උත්සාහවත් වෙලා තියෙනවද? ඒ මහෝත්තමන් වහන්සේගේ බඳු උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට නේද අපිට මේ සද්ධර්මය අද ලැබෙන්නේ. ඒ වගේම සිවි මහරජුරුවන්ගේ කාලෙදී සියතින් මැස් දෙක ගලවලා ලේ පෙර පෙර බමුණන්ට දුන්නේ අනේ මේ අවිද්‍යා අන්ධකාරයෙන් අපිව බේර ගන්නට නේද කියලා. මේ වගේ තමන් තුල ශ්‍රද්ධාව අවදි වෙන විදිහට දක්ෂ විදිහට ටිකක් හිතන්නට ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හිතන ගමන් අර නවාරහදී ගුණත් හිතන ගමන් මේ විදිහට බුදු ගුණ වඩන්න පුළුවන්. වඩලා හිතාමතාම උවමනාවෙන් ඒ කමටහන ටිකක් නතර කරනවා. නතර කරලා අර ඉස්සෙල්ලා අපි විස්තර කරපු විදිහටම මේ සවිඥානක කය බැහැර සවිඥානක සත්පුද්ගල භාවයට හැඟෙන අරමුණු වලත් මේ නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියන කාරණාව ප්‍රකට වෙන විදිහට නුවණින් බැලිය යුතුයි. මේ විදිහට බලලා ඒක නතර කරලා ආපහු බුදු ගුණ කමටහන වඩනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට කළ යුතුයි. බුදු ගුණ කමටහන වඩද්දි පින්වතුනි අර වගේම සති නිමිත්තේ හිත තබා ගන්නට ඕනේ. එතකොට මේ විදිහට වඩලා කලින් මතක් කළා වගේ කලින් කලට වීර්ය ඇති වෙන්නට මෙනෙහි කරන්න පුළුවන්. මේ අනුසාරයෙන් හැම සමත කමටහනක්ම අසුබේට බැලුවත් ධාතු වශයෙන් බැලුවත් ඊට පස්සේ මරණානුස්සති භාවනාව කළත් කුමන හෝ කමටහනක් සමත කමටහනක් වඩනවා නම් ඒක දිගටම වඩලා ඊට පස්සේ නතර කරලා මේ වගේ නුවණින් ශරීරයේ බලන්නට ඕනේ, විදර්ශනා කරන්නට ඕනේ, ආපහු අර කමටහන වඩන්නට ඕනේ. මේ විදිහට මාරුවෙන් මාරුවට කළ යුතුයි. මොනතරම් දුරට කළ යුතුද පින්වතුනි, කුමන තැන දක්වා කළ යුතුද? මේ විදිහට කරනකොට අත්ථී කායෝත්‍ය 50 සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍යේ පුද්ගලයක් නොව කයපමණ කැත්ත යන සිහිය හොඳින් එළඹ සිටින තැන දක්වා කළ යුතුය. දැන් ආනාපාන සතිය වඩනකොට අපි ආනාපාන සති භාවනාව ටිකක් කළා, හිතාමතා එක නතර කරලා මේ කයේ නාම රූප ධර්මයන් ප්‍රකට වෙන විදියට නුවණින් බැලුවා, ආපහු ආනාපාන සති කමටහන වැඩුවා, ආයත් නුවණින් බැලුවා. මේ විදියට මාරුවෙන් මාරුවට කළා. අපි කොච්චර දුරට කළ යුතුද පින්වතුනි? සත්පුද්ගල ආත්ම භාවයේ දුර වෙන තන දක්වා කළ යුතුයි. සත්පුද්ගල ආත්ම භාවයේ දුර වෙන තන දක්වා කියලා කියන්නේ විදර්ශනා කිරීමකින් තොරව, නුවණින් මෙනෙහි කිරීමෙන් තොරව මේ ඇහිං බලනකොටම පුද්ගල භාවයේ මැකිලා පෙනෙන දවසක් තියෙනවා. මැකිලා පෙනෙන තැන දක්වා කළ යුතුය. දැන් අපිට සවිඥානික රූපයක් හම්බ වෙනකොට අද දවසේදී මේ සත්වයේ මේ පුද්ගලයේ කියන හැඟීම එන්නේ નિરાයාසෙන්, උත්සාහයකින් තොරව. ඒ වගේම පින්වතුනි මේ කමඨහන වඩන්ට ඕනේ කොහොමද? මේ සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම ගෙවිලා නාම රූප ධර්මතා දෙක નિરાයාසෙන් උත්සාහයෙන් තොරව පෙනෙන තැන දක්වාම කළ යුතුය. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රයේ හැම කායානුපස්සනාවකම බලන්ට අත්ථී කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍යෙක් පුද්ගලයෙක් නෝ කයපමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටිනවා. මෙන්න මේ තැන දක්වා අපි කළ යුතුයි. පින්වතුනි සත්‍යෙක් පුද්ගලයෙක් නෝ කයපමණක් ඇත්තේ යන සීය හොඳින් එළඹ සිටිනවා කියන්නේ මේ තමයි නීවරණ චිත්තයේ ගෙවිලා නීවරණ ධර්ම දුරු වෙලා නීවරණ දුරු වුණාම ඇත්ත ඇති හැටි පෙනෙනවා. දැන් රූපය ඇත්ත ඇති හැටි පෙනෙනවා මෙතනදී අපිට මේ අවස්ථාවේදී. එතකොට ඒ තැන දක්වා අපි කරන්නට ඕනේ. අපි කියමු සවිඥානික පුද්ගලයේ සත්‍ය පුද්ගලෙක් හිතෙන වස්තුවක් අපි ඇල්ලුවා කියලා. වෙනදට නම් අර ළමයා වැල්ලුවා, අර මිනිස්සයා වැල්ලුවා, ඒ ළමයාගේ අතින් ඇල්ලුවා, අර මිනිස්සයාගේ අතින් ඇල්ලුවා කියන හැඟීමක් නේ අපිට එන්නේ. නමුත් එහෙම අල්ලනකොට අපේ නුවණ දිවෙන්නට ඕනේ. කනබුන ආහාරයෙන් යුක්ත හම්මස්ලේන ආහාර ටිකක් නම් අහු වුණා. නැත්තම් කනබුන ආහාරයෙන් යුක්ත රූපයේ අහසු වෙච්ච බව තේරෙන්නට ඕනේ. එතකොට ඒ කය අසුර කරගෙන ඉන්න හිතට මේ ස්පර්ශය උනන් දැනේ කියන එකත් තේරෙන්නට ඕනේ. අපි දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා නම් අපිට තේරෙන්නට ඕනේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත රූපයේ මේ තියෙන ඒ කය අසුර කරගෙන ඉන්න හිතෙන් දැන් මේ රූප ආරම්මණය අරගෙන ඉන්න හැටි નિરાයාසයෙන් උත්සාහයෙන් තොරව අපහසුයකින් තොරව බලන්න පුළුවන්කම මේ තුල තියෙන්නට ඕනේ. මෙන්න මේ තැනට පින්වතුනි අපි හිත ගෙනෙන්නට ඕනේ, හිත වඩන්නට ඕනේ. ওই තැන දක්වා නොවඩා තාම කමටහන ඉවර නැහැ. දැන් ආනාපාන සතිය වැඩුවා, දැන් මේ ටික බැලුවා, දැන් මොකක් කළ යුතුද කියන එක අහන්න වෙන්නේ නැහැ. හොඳට තමන්ට තමන්ගේ මනස මෙම්මක් කරගන්න. තමන්ට තාම සත්ත්ව පුද්ගල ආත්ම භාවයට පෙනෙනවා නම් මේ කබලින්ක ආහාරයෙන් හැදුණු රූප, බත්පාං කෞපිනින්ට කියන මේ දේවල් කාල හැදෙන මේ රූප, තාම සත්ත්වයේ පුද්ගලයේ කියන හැඟීම නම් තියෙන්නේ, ඒ හැඟීම නම් ඇවිල්ලා තියෙන්නේ. තාම තමන්ගේ කමඨහන සම්පූර්ණ නැහැ. තාම කමඨහනේ කෙරවලකට නිෂ්ඨාවකට ඇවිල්ලා නැහැ, වැඩිලා ඉවර නැහැ. ඒ නිසා තමන් තමන්ව මිම්මක් කරගන්න, තමන්ගේ මනස දිහා බල බල හැම වෙලාවෙම කෙලස් ගෙවන්න. තමන්ට සත්පුද්ගල භාවයට පෙනෙනවා නම් තාම ඒ බවත් හොඳට තමන්ට තේරෙනවා. ටික ටික සත්පුද්ගල භාවය අඩුවෙන ගතියක් තියෙනවා නම් ඒකත් තමන්ටයි තේරෙන්නේ. ඒ නිසා මේ කමඨහන නැත්තම් මේ රූපේ ඇත්ත ඇති හැටි බලන ක්‍රමය ඉවර නැහැ. තාම මේ පුද්ගල භාවය ගෙවිලා නැත්තම් කියන කාරණාව හොඳට තේරුම් කරගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. එහෙම තේරුම් කරගෙන එහෙම දැනගෙන තමන් තුළම තමන්ගේ මනස දිහා බලාගෙන අවබෝධය මේක කරන්නට ඕනේ. මොකද භාවනා කියලා දෙනකොට භාවනා කියලා දෙන කෙනාට නෙමෙයි තමන් ගැන වැටහිම තියෙන්නට ඕනේ, තමන්ටයි තමන් ගැන වැටහිම තියෙන්නට ඕනේ. තමන්ගේ කෙලෙස් කොච්චරක් අඩු වෙනවද, කෙලෙස් ගෙවිලාද කියන කාරණාව තමන්ටයි ප්‍රකට වෙන්නට ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම තමන් තුළ සත්පුද්ගල භාවයේ දුරු වෙනකන් මේක කළ යුතුයි. ස්වාමීන් වහන්සේ දැන් නම් නාම රූප දෙක හොඳට පේනවා, මේ ඇතුලේ හම්මස්ලේ නහරට පේනවා කියලා එහෙම කිව්වට වැඩක් නැහැ. එහෙම කොච්චර ඒ විදිහට බලනකොට බැලුවත් බලන වෙලාවට අනිත් වෙලාවට පේන්නේ පුද්ගලයෙක් නම් මේ කමටහන අවශ්‍යතනකට වෙලා නැහැ. ඒ නිසා මෙතෙන්ද මතක් කරන්නේ මේ හම්මස්ලේ නහර බලන්න යන ගමනක් නෙමෙයි, ඇට සැකිලි බලන්න යන ගමනක් නෙමෙයි. ඒවා බලන්නේ මේ ධර්මය තියෙන තැනක තියෙන පුද්ගල භාවය ගෙවා ගන්නයි කියන කාරණාව මතක තියාගන්න. ඔගලන්ට මින්ම මේ පුද්ගල භාවයට පෙනෙන බව, පුද්ගල භාවයට පෙනෙන කෙලෙසේ, මොකද ඒක මනස පිළිබඳ වූවා. මේ පුද්ගල භාවය නිසායි පින්වතුනි ලෝභ ද්වේෂ දෙකේ ඉන්නේ, අභිජ්ජා දෝමනස්ස. ඒකට මම අර උපමාවක් කියන්නේ, දැන් අපි කොහේ හරි ගමනක් යනකොට ගලක හරි මුලක හරි අපේ කකුල හැපුණොත් සමහර විට මේ කකුලේ නියපොත්තක් ගැලවිලා යන්න පුළුවන්, ලේ වැක්කිරෙනවා. අපි කවුරුවත් ගිහිල්ලා අර ගලට හරි මුලට හරි ආපහු ගහනවද? ගහන්නේ නැහැ. ඇයි ඒ? එතන සත්‍ය පුද්ගලයේ නෙමෙයි, ඒක මේ මහ මෝඩකමක්, මොනතරම් බාලකමක්ද කියලා හිතෙනවා. ඒ ගහ කකුල හැපිච්ච ගලට හරි මුලට හරි අපි ආපහු ගහනවා නම් ගහන්න යනවා නම් මොකද ඒ අනාත්මය එළඹ සිටියාම ඉබේමයි ආපහු එබඳු ප්‍රතික්‍රියාවක් නොදක්වන බව විද්‍යමාන වෙන්නේ. නමුත් බලන්න දැන් සත්‍ය පුද්ගලයෙක් කියලා හිතෙන රූපෙකින් අරතරම් වේගවත් පහරක් වැදුනෙත් නැ, චූටි පහරක් වැදුනොත් හා උඹ මට ගැහුවා නේද කියලා තරහව අරගෙන අවියාවුදු උස්සගෙන අපි එනවා. එතකොට දැන් හොඳට බලන්න අතන කකුල කැඩිලා යන තරම් පහරක් වැදිලත් අපි හිතේ කුපිත උනේ නැහැ, ආපහු වැදුණු තැනට ගහන්න ගියේ නැහැ. නමුත් ඊට වඩා චූටි පහරක් වැදිලත් අපි ද්වේෂය ඇති කරගෙන තරහව ඇති කරගෙන ගහන්න යනවා. නමුත් යථාර්ථය ගත්තාම අපි සවිඥානික පුද්ගලයෙක් කියලා හිතන තැන රූපයත් අර කකුලේ නියපොත්ත කැඩිලා යන වැදුණු ගහක මුලක ගලක තිබුණු රූපියත් අතර වෙනසක් නැහැ. ඉතින් අපිට මේ විදිහට නුවණින් බලනකොට අර කකුල හැපුණු ගලක මුලක තත්වයට පෙනෙන මට්ටමට ආවොත් සවිඥානික කියලා අද පුද්ගල භාවයට පෙනෙන හැම රූපයක්ම ඒ රූපය ඇවිල්ලා ඇඟේ හැපුණත් අනිත් රූපයක් ඇවිල්ලා අචේතනික කියන රූපයක් හැපුණත් මෙයාට වෙනසක් නැහැ. දෙකේම தત્ත්වය එකම නිසා එයා දන්නවා ඒ කය ඇසුරු කරගෙන ඉන්න හිතට මේව දැනෙයි මිසක මේ කය පුද්ගලයක සත්වයක් නෙමෙයි කියලා. අන්න ඒ වගේ මට්ටමකට දකින මට්ටමට ආවොත් තමයි අපි ප්‍රතිචාරයක් ආපහු දක්වන්නේ නැති සවිඥානික රූපයක් අපේ ඇඟේ හැපුණට ඒකට කුපිත නොවෙන්න නම් කියන්නේ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං ලෝභ දේශ දෙක හික්මෙන විදිහට මේ කායානුපස්සනාව වඩන්න ඕනේ. ඒතකොට ලෝභ දේශ දෙක හික්මෙන්නේ අන්නේ දර්ශනයත් එක්ක. එහෙම නැතුව සත්වයේ පුද්ගලයක හැටියට පෙනෙමින් ලෝභයේ හෝ ද්වේෂයේ හෝ ඇති කරගන්න නැතුව ඉන්නවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද මෙතන අනාත්මයි. එහෙම තරහව ඇති වෙන්න තියෙන හේතුව තිබුණොත් තරහව කියන එක ඇති වෙනවා. රාගය කියන එක ඇති වෙන්න තියෙන හේතුව තියෙනකන් රාගය ඇති වෙනවා. ලෝභයේ ද්වේෂයේ කියන එක ඇති වෙන්න තියෙන හේතුව නැති වෙන්නට ඕනේ මෝහය. එතකොට ඒ මෝහය කියන එක තමයි දැනට නාම රූප ධර්මතාවයක් ඇතිතන නාම රූප ධර්මතාවයක් කියලා නොදන්නා කම පින්වතුනි අවිද්‍යාව නැත්තම් මෝහය. අන්නේ මට්ටමේ අවිද්‍යාව ඒ මට්ටමේ මෝහය ගෙවෙන විදිහට බැලිය යුතුයි කියන කාරණා විශේෂයෙන් මම මතක් කරනවා. ඒ නිසා මේ රූපේ දැන් අහම පෙනෙනවා, මස් පෙනෙනවා, දැන් ලේ පෙනෙනවා, නහරවල පෙනෙනවා, අසුචි හැටියට පෙනෙනවා කියලා ඉඳගෙන ඉන්නකොට පෙනෙන ටිකක් හැටියට පෙවුනට අවස්ථාවක විතර පෙනෙන්නේ නැති වුණාට වැඩක් නැහැ. Tamante ඇහෙන් බලනකොට එකතැනක ඉඳගෙන නුවණ මෙනෙහි කරන ටික ඇහෙන් හම්බ වෙන ලෝකෙදී අනාත්ම ස්වභාවය එළඹ සිටින තැන දක්වා වර්ධනය විය යුතුයි කියන දැක්ම ඔගල තුල ඇති කරගන්න. මෙන්න මේ විදිහට සත්‍යයේ පුද්ගලයක් නො කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටින තැනට ගන්න. ඔගල මෛත්‍රී භාවනාව කළත්, බුදුගුණ භාවනාව කළත්, ඔය කුමන තැනකින් කුමන භාවනාව කළත් පින්වතුනි මේ මට්ටමටම එනවා. සත්ත්ව පුද්ගල භාවය මැකෙන තැනට එනකම්ම එනවා. මොකද මේ වෙන්නේ නීවරණ ධර්ම දුර් වෙලා දැන්. කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම දුර් වෙලා මේ තියෙන්නේ. නීවරණ ධර්ම දුර් වුණාම ඇති තන ඇති හැටිය ප්‍රකට වෙනවා. එතකොට මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටිය පෙනෙනවා. එතකොට බුදු ගුණ භාවනාව කළා, මෛත්‍රී භාවනාව කළත් අපිට අර වගේ නීවරණ ධර්ම දුරු වෙන තැනට මනස ගත්තාම සිහි මෙතනදී මේ සත්වේ පුද්ගලයේ නොවන ස්වභාවය හොඳට එළඹ සිටිනවා. ඒ නිසා මේ කුමන තැනකින් ගියත් අන්තිමට අපිට එකම තැනයි. අතනදී බුදුගුණ වඩනකොට එහෙම නැතිනම් මරණානුස්සතිය වඩනකොට අත්ති ධම්මෝතිවා පනස සතිපච්චුපට්ඨිත හොති සත්‍ය පුද්ගිනෝ ධර්මතාවයක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා. වේදනාව අනුව බැලුවොත් අත්ති වේදනාතිවා පනස සතිපච්චුපට්ඨිත හොති තමන්ගේ නොවන පුද්ගලෙක්ගේ නොවන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනාව පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා. මේ විදියට මේ එකම තැනට කුමන කමඨහනකින් ගියත් ඉස්සෙල්ලාම එන්නේ නීවරණ ධර්ම දුරු වෙන තැනට. ඒක තේරුම් ගන්න තියෙන හොඳම ලක්ෂණය තමයි මේ ඇහෙන් බලනකොට මෙනෙහි කිරීමකින් විදර්ශනා කිරීමකින් තොරව පියවි ඇහැට පෙනෙනවා සත්ව පුද්ගල භාවය මැකිලා. පියවි ඇහැට පෙනෙනවා අනාත්මෝ ධර්මතාවයක් කියන එක. තාම හැබැයි මේ ලෝකෝත්තර මාර්ගයේ ඉපදිලත් නැහැ. තාම පූර්ව භාග ප්‍රතිපදාව මම මතක් කළා මේ සන්තතිය තුල විතරයි. දැන් තාම සන්තතිය තුලින් ඇති වෙන කෙලෙස් ටික නැති වෙලා විතරයි මේ තියෙන්නේ. එතකොට මේ රළු මට්ටමේ නාම රූප දෙකේ ඇත්තයි මේ දකින්නේ. තව පැත්තෙන් ගත්තොත් කබලින්ක ආහාරයෙන් යුක්ත රූපය විතරයි තාම පෙනෙන්නේ. තාම නාම ධර්මයන් නිසා ඇති වෙන නාම ධර්මයන් නොදකීම නිසා ඇති වෙච්ච අවිද්‍යාව තාම දුරු වෙලා නැහැ. ඒ නිසා මෙතනදී මේ කොටස වැටෙන්නේ තාම පූර්ව භාග ප්‍රතිපදාවට. මෙතනදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ විනය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක සංසිඳෙන තැනට. ඇයි ඒ විදිහට එතෙන්ට යන්නට ඕනේ. මේක තමයි පූර්වභාග ප්‍රතිපදාව කියලා මතක් කළේ. මේ නීවරණ ධර්මයෙන් දුර වෙන තැනට ගිහාම පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නීවරණ ධර්මයෙන් තමන් කෙරෙහිලා නොදකින ඔහුට ප්‍රමෝදය උපදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන පස් ආකාරයකින්. ඒ කියන්නේ හිරේක හිටපු පුද්ගලයේ පහුකල්දි හිරෙන් නිදහස් වුනහම ඇතිවෙන යම් සොම්නසක් තියෙනවා නම් අන්න ඒ බඳු. ඒ වගේම රෝගයක් හැදිච්ච කෙනෙක් ඒ රෝගී භාවයෙන් මිදුනහම ඇතිවෙන හිතේ ප්‍රමුදිත භාවයක් තියෙනවා සතුටක් තියෙනවා. ඒ වගේ ණයක් ගත්ත කෙනෙක් පහුකල්දි ඒ ණයෙන් නිදහස් වෙලා තමන් ඉතුරු කරගත්ත භෝගයක් දකිනකොට ඇතිවෙන සතුටක් වගේ. දීර්ඝ කාන්තාර මාර්ගයකට වැටුණු කෙනෙක් පහු කාලෙදී ඒ දුර්භික්ෂ කාන්තාර මාර්ගයෙන් මිදලා ආහාර පාන තියෙන ක්ෂේම භූමියකට හම්බුනහම ඇති වෙන සතුට වගේ. ඒ වගේම අනුන් යටතේ වැඩ කරපු දාසියෙක්ගේ දාස භාවයෙන් මිදුනහම වගේ ඇති වෙන සතුට වගේ මේ නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින ඔහුට සතුට ඇති වෙනවා, ප්‍රමෝදය ඇති වෙනවා කියලා පෙන්නනවා. එතකොට වැඩකාරකම වගේ හිරේ විලංගු වැටලා ඉන්නවා වගේ, රෝගයක් වගේ, ණයක් වගේ, කාන්තර මාර්ගයක ඉන්නවා වගේ කියලා තේරෙනවලු නීවරණ සහගත මනස. නීවරණයන්ගේ මිදුණු මනස අර ඉස්සෙල්ලා කිව්ව පස් ආකාරයෙන් මිදුණු ආකාරයට Tamante වැටෙනවා. එතකොට මෙන්න මෙතන දිපින් ඔතුනේ නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය ඇති වෙනවා කියනකොට මෙතන ධර්මතාවයක්. ඒ ධර්මතාවයක් කියන එක මතක් කළේ ඉස්සෙල්ලා සමතකමටහන වඩන තැනත්, විදර්ශනා කරන තැනත්, විදර්ශනා කරන්න හිටියා, සමත භාවනාව වඩන්න හිටියා. අපි උත්සාහයක ප්‍රතිඵලයෙන් පුද්ගල භාවය තුලින් ඇති කරගත්තේ, පුද්ගල භාවය තුලින් කටයුතු කළේ, අපි උත්සාහයෙන් කරපු එකේ ප්‍රතිඵලයක් හැටියටයි නීවරණ ධර්ම යංගින් හිත මිදුනේ. ඒ හැමතැනකම පුද්ගල භාවයේ නැති කරන්න බෑ. පුද්ගල භාවයේ නැති කරන්න කියලා හදන එකම පුද්ගල භාවය. එතකොට මේ විදිහට නීවරණ ධර්ම දුර වෙන තැන දක්වාම උත්සාහයකින් පුද්ගල භාවයකින් තමයි කළේ. නමුත් නීවරණ ධර්ම දුර වුණාම පුද්ගල භාවයකින් උත්සාහයකින් ඇති කරගත්තා නෙමෙයි, නීවරණ ධර්ම දුරවීම නිසා ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ ප්‍රමෝදය නිසාම හිතට අධිකතර ප්‍රීතියක් ඇති වෙනවා. අධිකතර ප්‍රීතියක් ඇති වෙනවා. ඒ අධිකතර ප්‍රීතිය නිසාම මේ හිත කය දෙක සංසිඳෙන තැනට එනවා. කායප්පස්සද්ධි චිත්තප්පස්සද්ධි කියලා හිත කය දෙක සංසිඳෙන තැනටපත් වෙනවා. ඒ හිත කය දෙක සංසිඳීම නිසාම හිත කය දෙක සැප සහගත වෙනවා. හිතයි කයයි දෙක සැප සහගත වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ සැපයෙන් මේ කයේ නොතෙමුණු තැනක් නැහැ කියලා. දිව්‍ය ලෝක දෙවියෝ තීර්ෂ්‍යා කරන ලැබඳු සැපයකට. එතකොට ඒ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතෙමුණු එකමම තැනක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඔකට උපමාවක් පෙන්නනවා. දැන් සබන් වගේ ඉස්සර තියෙන දැන් සබන් වගේ කුඩු අනනකොට දිය ඉසෙයිස ඒ නහන සුණු අනනකොට ඒවා ගුලි කරගන්න මට්ටමට තෙත් වෙනකොට, ගුලි කරගන්න පුළුවන් වෙනකොට ඒ නහන සුණු දියෙන් නොතෙමුණු තැනක් නැහැ. හැම තැනම දිය තැවරිලා තියෙන. හැබැයි වැගිරිලා ගලාගෙන යන්නෙත් නැහැ. නමුත් දිවෙන් නොතෙමුණු තැනකුත් නැහැ. ඒ වගේ මේ මුළු කයම ඒ ප්‍රීතියෙන් සැපයෙන් නොතෙමුණු තැනක් නැහැ කියනවා. පින්වත්තුනි, අපි මේ රූප වලින් එන රසය, ශබ්ද ගන්ධ රස, ස්පර්ශයෙන් එන පංචකාම ගුණික රසය අනුවම තණ්හාව දිවෙන්නේ. ඊට වැඩිතර සැපයක් අපිට කවදාත් හම්බෙලා නැති නිසායි. මොකද හිත ස්වභාවයෙන්ම වේදනාව කෙරෙහි තණ්හාව පවතින්නේ. මෙන්න මේ වගේ සැපයක් ඇති වෙච්ච දවසට පින්වතුනි ඒ සැපය නිසාම හිත සමාධි වෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් පින්වතුනි සැප කියන එක තමන් තුල නොතිබුණ නිසා සැප හොයාගෙන අපි බාහිර අරමුණු ගානේ රස්තියා දුන්නේ. මම ඔකට මතක් කරන්නේ අපේ ගෙදර තියනවා නම් සීනි ගෝනි ගණන් පුරෝල අපි සීනි ගේන්න කඩේ යන්නේ නැහැ. සීනි ගේන්න කඩේ යනකොට ඒකේ තියනවා ගෙදර තියෙන ටික ඉවර වෙගෙන යනවා නැත්නම් සීනි නැහැ කියන එක. අපිට ඒක හිඟයි කියන එක. එතකොට ඒ වගේ බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු හොය හොය රස්තියාදු වෙනකොට ඒකේ තියෙනවා පිමුතුනි අපි තුල ඇතුළත සැප නැහැ ඇතුළත සතුට නැහැ කියලා. බාහිර අරමුණු වල සැප හොය හොය සතුට හොය හොය රස්තියාදු වෙන්නේ ආධ්‍යාත්මික කය තමා තුල සතුට නැහැ කියන එකේ ලක්ෂණයක්, සැපේ නැහැ කියන එකේ ලක්ෂණයක්. එතකොට මෙන්න මෙතනදී ඒ පස්සද්ධිය නිසා හිත කය දෙක සැපසහගත වෙනවා. දැන් මුළු හිතයි කයයි දෙකම සැපසහගත නම් ආයේ සැප හොය හොය සතුට හොය හොය නොයේ රූපාදී අරමුණු සිහි කර කර යන්නේ නැහැ. රූපාදී අරමුණු සිහි කර කර සැප හොයන ගතිය නතර වෙනවා. මෙන්න මේ සැප හොයන ගතිය නතර වෙනකොට නොයෙක් අරමුණු සිහි කරන ගතිය නතර වෙනවා. ඒ නොයෙක් අරමුණු සිහි කරන ගතිය නතර වෙනකොට ඒකට කියනවා හිත සමාධි වෙනවා කියලා. එතකොට සැපය නිසා මොකද වෙන්නේ? හිත සමාධි වෙනවා. සමාධිය කියනකොට පින්වතුනි අපිට පැයක් දෙකක් විතර ඉඳගෙන ඉන්න පුළුවන්, තුනක් හතරක් වෙන්නත් පුළුවන්. ඉඳගෙන ඉන්නකොට හිත දුවන්නේ නැතුව තැන් වෙලා තියාගන්න පුළුවන්. මෙන්න මේ ගතිය සිහි කරගන්න එපා. මෙතනදී ඊට වැඩිතර වූ චිත්ත සමාධියක් ලැබෙනවා. හරියට මේ අපිට අද පෙනෙන මට්ටමට කියන්නේ කාම සංඥාව කියලා. අපි විරාග මන දහමක් මෙනෙහි කර කර හිටියත් තාම කාම සංඥාවෙන් මිදිලා නැහැ. මේ මට්ටමට කියන්නේ නීවරණ චිත්තය කියලා අද අපිට පෙනෙන මට්ටමට. ඒ නීවරණ ධර්ම දුරු වෙලා අර ඇති කරගන්න සමාධි මට්ටමේදී මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පවා පිඟුතුණු වෙනස් වෙනවා. මේ ප්‍රසාද පවා වෙනස් වෙනවා. එතකොට මේ මුළු රූපයෙන් පවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඊටාම මේ ප්‍රසාදයෙන් ඊටාම සුකුම වෙනවා. ඒ වගේම මේ සංඥාවන් වෙනස් වෙනවා. අපිට මේ පෙනෙන දෙයට වඩා උබ්බෙන් පෙනෙනවා. අද අපිට අප්‍රකට අහස්‍ය පවතින සුවර්ණ උද්වර්ණ රූප පෙනෙනවා. ඒ ධ්‍යාන ඇසින් ඔකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අභිභායතන කියලා. එතකොට මෙන්න මේ සමාධිය ගත්තාම අන්න එබඳු සමාධි මට්ටමක්. එහෙම නැත්නම් අර අපි එකතනකට වෙලා ඉඳගෙන ඉඳලා සමහර විටක අපින් හිතාගෙන අපි හිතින් විතර්කණය කරනවා. ඒ හිත නතර වෙන ඕන දැන් ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ. එහෙම ක්‍රමයක් නෙමෙයි මේ ශාසනය පෙන්වන්නේ. ඒ විදිහට කරන්න පුළුවන් බවක් මේ ශාසනය පෙන්වන්නේත් නැහැ. මේ ශාසනය පෙන්වන්නේ මේ සංඥාවම වෙනස් වෙන සිද්ධියක් ගැන. එතකොට මේ විදර්ශනා කිරීමකින් දිවස ලබා ගැනීමකින් තොරව මේ මාසසම වෙනස් වෙලා මේ අහසේ තියෙන රූප පෙනෙනවා. අප්‍රකට රූප පෙනෙන මට්ටම, මේ පෙනෙන දෙයට ඔබ්බෙන් පෙනෙන මට්ටමක් වෙනවා අපිට. මේ පෙනෙන දේවල් විනිවිද දකින්න පුළුවන් එදාට ඒ ඇහෙන්. එතකොට මෙන්න මෙබඳු සමාධි මට්ටමක් තියෙනවා. අන්න ඒ සමාධිය ඇති කරගත්තාම අන්න ඒ සමාධියේදී පින්වතුනි අර අපි ඉස්සෙල්ලා කතා කළානේ සන්තති වශයෙන් නාම රූප ධර්මයක් ගැන. ඒ වගේ මෙතනදී මේ සමාධිත එක්ෂණික නාම රූප ධර්මයන් ප්‍රකටයි. අපි කියමු අපි යම් අරමුණක් බලනවා කියලා ඇහින් අරමුණක් දකින තැනක නාම රූප ධර්මයක් තියෙන්නේ හේද පෙර නොතිබීම හටගන්නවා. මේ ප්‍රත්‍ය ටික නිසායි හටගන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක පේනවා. එතකොට අපි කියමු ඇහෙන් රූපයක් දකිනවා නම් දකින්න පෙර රූපේ තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවටයි පෙනෙන්නේ කියන කාරණාව ගැන සිහි කිරීම මාත්‍රයක් විතරයි ඕනේ. සැකයක් නැතුවම පෙනෙනවා. අද දවසේදී අපිට කොච්චර මෙනෙහි කෙරුවත් දකින්න ඉස්සලා තිබුණේ නැහැ, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි කියන එක කොච්චර මෙනෙහි කෙරුවත් ඒ ගැන අපිට තේරෙන්නේ නැහැ. වචන ටිකක් විතරයි. දකින්න ඉස්සලා තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන අදහසමයි අපේ ඇඟේ හැපිලා තියෙන්නේ. අන්නාර සමාධි මට්ටමට දකින්න ඉස්සෙල්ලා තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි කියන එක ගැන හිතන්නවත් සිහි කිරීමක් විතරයි. ඒකට ආයේ තර්ක විතර්ක කරලා ඔප්පු කරන්න ඒ මුකුත් තෝන්නේ නැහැ. මම අර උපමාවක් කියන්නේ, දැන් කැඩපතකට අපි එබෙනකොට අපේ ඡායාව වැටෙනවා. අපි වැටෙන් ඒකට කැඩපතට එබෙන්න ඉස්සෙල්ලා ඡායාව එතන තිබ්බේ නැහැ. එතනින් අහකට යනකොට ඡායාව තියෙනවා නෙමෙයි කියන එක ගැන අපිට වාද විවාද නැහැ, තර්ක කරන්න ඕනේ. අපි මේ ඇහෙන් කවදාවත් දැක්කේ නැහැ. දකින්ද පෙර උතන ඉස්සෙල්ලා තිබුණේ නැහැ කියන එක ඇහෙන් දැක්කේ නැහැ. දැක්කයන් පස්සේ ඡායාව තියෙනවා නෙමෙයි කියන එක ඇහෙන් දැක්කේ නැහැ. ඒක දැක්කේ ප්‍රඥාවෙන්. නමුත් ඒ ප්‍රඥාව වඩු නැහැ. ප්‍රඥාව හොඳට සම්පූර්ණ මේ ඇහැට වරදුන ප්‍රඥානතිය ඇහැට වරදින්නේ නැහැ. එතකොට අන්න ඉබඳු විදිහටම ඕනම රූපයක් දැක්කහම දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනවත් නෙමෙයි කියන එක එළඹසිනවා. එතන තමයි යං කිංචි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඇහැ මුල් කාරණාව කරගෙන හැම අරමුණක්ම පෙර නොතිබීමම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනකොට කන නාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දකිනවා. ඒකට හේතුව මොකක් හැටියද පෙනෙන්නේ යාට? එයා දන්නවා මේ ආධ්‍යාත්මික ඇහැ නිසා උපද්දපු රූපෙකුයි පෙනෙන්නේ. ඒකයි මම මුලින් මතක් කළේ, මෙච්චර කල් පෙවුනේ රූපේ කලින් තිබුණා, පසුව ඉපදුණු ඇහෙන් කලින් තිබුණු රූපේ දැක්කා කියලා අපි හිතුවේ, හිතාගෙන හිටියේ. ලෝකේ හැමතැනම පෙවුනේ, හැමෝම දැනගෙන හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් අනුමානයට අහගෙන මෙන මෙබඳු සමාධියක් ඇති කරගත්ත කෙනාට සැකයක් නැතුව හොඳට පෙනෙනවා. ඇහැ ඉපදුලා මේ රූපෙ ඉපැද්දෙව්වා. ඇහෙන් හදපු රූපෙකුයි අපි දකින්නේ. අපේම චරිතයයි අපි විඳින්නේ කියන එකට සැක නැහැ. එතකොට ඒ නිසායි දකින්ද පෙර තිබ්බ නෙමෙයි කියලා කියන්නේ මේ ඇහි උදව්වට පෙර මෙබඳු රූප සටහනක් අපිට පෙනෙන්නේ නැහැ. ඇහි උදව්ව අතහැරුණාම මෙබඳු රූප සටහනක් තියෙනවා නෙමෙයි. පංචමහා භූතයන් තියෙන තැනක, සුද්රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන තැනක අවකාශ ධාතු අහුරාගෙන මේ ඇහෙන් මෙබඳු රූප සටහන් හදලා අපිට පෙනෙන්නේ. ඒ නිසායි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. එතකොට රූපයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ ඇයි කියන එකට සාක්ෂියක් හම්බ වෙනවා යාට මේ ඇහැ. කන කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකට සාක්ෂියක් හම්බ වෙනවා යාට මොකද්ද මේ කන. මේ වගේම බාහිර ආයතන ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකට තියෙන සාක්ෂිය තමයි ඇහැ කන දිව නාසය ශරීරය. ඇහැ කන දිව නාසය ශරීරයට හේතුව හැටියට පේනවා මොකද්ද? නාම රූප දෙක. නාම රූප දෙකට හේතුව හැටියට පේනවා මොකද්ද? විඥානය. විඥානයට හේතුව හැටියට පේනවා සංස්කාරය. සංස්කාරයට හේතුව හැටියට පේනවා අවිද්‍යාව. පෙර අවිද්‍යාව කර්ම නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානය පිහිටපු නිසායි අද මේ ආයතන ටික හැදිලා තියෙන්නේ. ඒ නිසායි මේ පේන්නේ කියන කාරණාව දන්නවා. යම් කිසි විදිහකදී පෙර අවිද්‍යා කර්මයන්ගෙන් අනුග්‍රහය ලැබලා ඇතිවෙච්ච ප්‍රතිසන්දි සිත නිසා නාම රූප දෙක ආයතන ටික හැදිලා ලෝකේ උපද්දලයි පෙනෙන්නේ කියන මේ ධර්මතාවය නොදන්නා කමම වර්තමානයේ අවිද්‍යාව පටන් ගන්නවා නේද? ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නේද දකින්ද පෙර තිබුණ දැක්කයන් පස්සේ තියෙනවා, තියෙන දෙයක් හම්බ වෙනවා කියලා නිමිති හිටින විදිහට අරමුණු අරගෙන දෙන්නේ. ඒ නිසා නේද නැවත ප්‍රතිසන්දි විඥානේ පිහිටන්නේ කියලා ආපහු චක්‍ර නිපැතට යට පේනවා. හොඳට ආපහු මතක තියාගන්න, මේ අවිද්‍යා කර්ම කියන ටිකෙන් අනුග්‍රහ ලැබලා ප්‍රතිසන්දි විඥානේ ඇති වුණා. ඒ සිත නිසා නාම රූප දෙකත්, නාම රූප දෙක නිසා ආයතන ටිකත් ඇති වෙලා ඒ ආයතන ටික නිසාම මේ රූපයක් හදලා අපිට පෙන්නනවා. ඒ නිසා දකින්න පෙර තිබ්බත් නෙමෙයි, දැකයන් පස්සේ තියෙනවත් නෙමෙයි, ආයතනයන්ගෙන් හදපු නිසාම මේ පේනවා කියලා මේ පටිච්ච සමුප්පාදය හරහා ලෝකයේ ඇති වෙන හැටි එතන තියෙන ධර්මතාවය නොදන්නා කමම අවිද්‍යාව නේද කියලා දකිනවා. ඒ අවිද්‍යාවේ කෘත්‍යය තමයි මොකද්ද? රූපයක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ඒ සිද්ධිය නොදකිනකොට අවිද්‍යාව වෙනකොට ඒකේ කෘත්‍යය තමයි මොකද්ද? දකින්ද පෙර තිබුණා, දැක්කෑම් පස්සේ තියෙනවා, තියෙන දෙයක් ඇසුරු කරනවා කියලා සංස්කාර නැත්තම් ලෝකේ ඇති වෙන විදිහට නිමිති හිටින විදිහටයි කටයුතු වෙන්නේ අපි. ඒකයි අපි ජීවත් වීම මැති ආපහු කර්ම රැස් වෙන්න කියලා කියන්නේ. එතකොට එහෙම නිමිති තියෙනකොට අපිට දැකපු දේවල් අහපු දේවල් ඉතුරු වෙනකොට ඉතුරු වෙච්ච තියෙන දේක් හොයාගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම ඉබේමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සමාධියට පේනවා පටිච්ච සම්පාද ධර්මය හරහා ආයතන ටික හදලා ලෝකේ උපද්දපු හැටිත්. එතකොට මේ සිද්ධිය යම් කිසි විදි ඒ කියන්නේ අතීතයේදී අවිද්‍යාව නොවුණා නම් මෙබඳු කර්මයක් නැහැ. එහෙම වුණා නම් ප්‍රතිසන්දි විඥානේ නාම රූප දෙක නැහැ. එහෙම වුණා නම් ආයතන ටික නැහැ. ආයතන ටික නොවුනේ නම් මෙබඳු රූපයක් වෙන්නේ නැහැ කියන එකක් දකිනවා. දැකලා එයා දන්නවා අද මේ පටිච්චසම්පාද සිද්ධිය දැන ගැනීමම අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැතිව සංස්කාර නිරුද්ධ වෙනවා කියලා කියන්නේ දකින්න ඉස්සෙල්ලා තිබ්බා දැක්කයන් පස්සේ තියෙනවා, තියෙන දෙයක් ඇසුරු කරනවා කියලා නිමිති හිටින්නේ නැහැ. අවිද්‍යාව නැති වුනොත් මේ චක්‍රය ඇත්ත දැකීමම විද්‍යාව. එතකොට ඇති වෙන ලක්ෂණය තමයි පින්වතුනි මොකද්ද? දකින්න පෙර තිබුණා නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි, ආයතනයෙන් උපද්දපු දෙයක්මයි දකින්නේ කියලා හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියලා සියලු සංස්කාරයන්ගෙම හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියලා දකින සංස්කාර නිමිති හිටින්නේ නැහැ. එහෙම වුණොත් මතු ප්‍රතිසන්දිය නැහැ, මතු නාම රූප නැහැ කියලා මේ ස්කන්ධයාගේ නිරෝධයක් සිද්ධ වෙනවා කියන ධර්මතාවය දකිනවා. ධර්මතාවය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ පටිච්චසම්පාදයේ දැක්කහම මොකද වෙන්නේ? එදාට මේ ඇත්ත දැක්කහම රූපය කියලා එකක, ඇහැ කියන එකක, චක්කු විඥානය කියන එකේ ඇලෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දකිනකොට නෑලෙනවා. නෑලෙනවා කියන්නේ ඒ දර්ශනයටම අල්ලන් දෙකක් නැති වෙනවා. එයාට අල්ලන් රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. අල්ලන් ශබ්දයක් ගන්ධයක් ඉතුරු වෙන්නේ නැහැ. නාලනකොට මොකද වෙන්නේ? ඒ ඇත්ත දකිනකොට කලකිරෙනවා. කලකිරනවා කියන්නේ මේ සිද්ධිය මෙහෙම එකක් නේද කියලා දකිනවා. ඒ කලකිරීමෙන්මයි නාලනවා. නාලනවා කියන්නේ අල්ලන්න දෙයක් උත් ඉතුරු වෙන්නේ නැහැ මේ දර්ශනේදී. නෑලෙනවා. නෑලෙනකොට මිදෙනවා. මොකෙන්ද මිදෙන්නේ? ඇහෙන් මිදෙනවා, රූපෙන් මිදෙනවා, චක්කු විඥාණයෙන්, චක්කු සම්පස්සෙන්. ඒ නිසා එන සුවදුක් වලින්ම මිදෙනවා. මේ හැමදේ ස්පර්ශ ආයතන හයෙන්ම මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා. මත්තේ කලයුත්තක් නැහැ කියන ඥාන දර්ශනෙට එනවා. එතකොට පින්වතුනි මෙතනදී හොඳට බලන්න, මත්තේ කලයුත්තක් නැහැ කියන මිදීමේ ඥාන දර්ශනය ලැබෙන්නේ මිදීම නිසායි, මිදීම ලැබෙන්නේ නොයලීම නිසායි, නොයලීම ලැබෙන්නේ කලකිරීම නිසායි, කලකිරීම ලැබෙන්නේ මෙන්න මේ ආකාර පටිච්ච සම්පාදය හරහා ලෝකයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා මේ ආයතන ටිකේ කෘත්‍යයකින් ඇත්ත දැක්කහමයි. ඒ ඇත්ත දකින්න හිතලා බෑ පින්වතුනි, අන්න අර මට්ටමේ සමාධියක් ඕනේ. ඒ සමාධිය අපිට හිතලා ගන්න බෑ. හිතලා මම හිත සමාධි කරනවා, පැය දෙක තුනක් ඉන්නවා හිතලා කියලා අපිට එහෙම හිතලා සමාධි ගන්න බෑ. ඒ සමාධිය ගන්නකොට වෙන අරමුණක් නැති වෙන්න පුළුවන්. සමාධිය ගන්න ඉන්නවා, සමාධිය වඩනකොට වඩන්න ඉන්නවා. ඒ එයා දැන් සමාධිය බවට පත් වෙලා ඉන්නේ. සමාධිය කියන්නේ පුද්ගලයා, පුද්ගලයා කියන්නේ සමාධිය කියන මට්ටමෙන් ඉන්නේ දැන්. ඒ සමාධියම පුද්ගල භාවය. අමුතුවෙන් පුද්ගලයේ පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ සිද්ධියම පුද්ගල භාවය. ඒ නිසායි ගණ්ඩ ගියොත් ඒ පැත්තෙන් බෑ. ඒ නිසා සමාධිය ගණ්ඩ බෑ. හිතකය සැපසහගත වුනහම සමාධි වෙනවා. හිතකය දෙක සැපසහගත කරගන්න බෑ. හිතකය දෙක සංසිඳුනහම සැපසහගත වෙනවා. සංසිඳීම ගණ්ඩ බෑ. අධික ප්‍රීතියක් ඇති වුනහම සංසිඳනවා. ප්‍රීතිය කියන එක ගණ්ඩ බෑ. ප්‍රමෝදය ඇති වුණහාම හිත කය දෙක ප්‍රීති සහගත සැප සහගත වෙනවා. ප්‍රමෝදය කියන එක පින්වතුනි ගණ්ඩ බැමුණු විදිහටත්ද නීවරණ ධර්මයන්ගෙන් හිත මිදුනහම ප්‍රමෝදය ඇති වෙනවා. ඔතන ඉඳන් පුද්ගල භාවයකින් තොරෝ මේ වගේ ධර්මතාවයක් වැඩින්නේ කියන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ නීවරණ ධර්ම ටික පින්වතුනි දුරු කළ හැකි. ඒ සඳහා උත්සාහවත් විය හැකි. සම්මත විදර්ශනා සතර සම්‍යප්පදාන වීර්යයෙන් වැඩුවාම නීවරණ ධර්ම දුරු කරන තැනට ගත්ත හැකි. මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ ඥායස අධිකමයි මාර්ගඵල ලබන්නට කියලා මෙන්න මේ නීවරණ ධර්ම දුරු කරන තැනට මනස ගන්නට. ඒ නිසා අර ඉස්සෙල්ලා පෙන්වපු විදිහට සතර සතිපට්ඨානේ උදව් කරගෙන සමත විදර්ශනා ඥානයම් වඩා ගන්න වඩාගෙන නීවරණ ධර්ම දුරු කරන තැනට මේ පින්වතුන් හිතලා කරන්න. ඊට පස්සේ එතනකින් අවසానයි කියලා හිතන්නට එපා. එතනින් පස්සේ මෙබඳු ධර්මතා ටිකක් වැඩෙන්න තියෙනවා. දැන් ප්‍රමෝදය නිසා ප්‍රීතිය තියෙනවා, ප්‍රීති සම්බුද්ධංගේ. ප්‍රීතිය නිසා පස්සද්ධිය තියෙනවා, පස්සද්ධි සම්බුද්ධංගේ. පස්සද්ධිය නිසා සැපය ඇති වෙලා, සැපේ නිසා හිත සමාධිනවා, සමාධි සම්බුද්ධංගේ. සමාධිය නිසා ඇත්ත ඇති හැටි දකිනවා කියනවා සම්මාදිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික. මේ සතිස් බෝධිපාක්ෂික ධර්මයන් එකට ඇමිනිලා තියෙනවා. එතකොට මේ පින් උතුම් මෙන්න මේ විදිහට ගමන් මාර්ගයක් තියෙනේ කියන කාරණාව දැනගන්න. ඉතින් කච්චායනගත සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දා පෙන්වා වදාළේ මේ ලෝකයේ බම්බයක් පමණ ශරීරය තුලම ඇති වෙලා නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට. ඒ තමයි මෙන්න මෙබඳු දර්ශනයක් තියෙන ස්පර්ශ ආයතන හයෙන් උපද්දපු. ඒ දර්ශනය දැකපු කෙනෙක් විතරයි දකින්නට ආවොත්, එයා විතරයි දැනගත්තොත්, එයා විතරයි ඇත සහ නැත කියන මේ අන්ත දෙකෙන් මිදෙන්නේ. ඉතින් පින්වතුනි මම අද දවසේදී මේ පෙන්වුවේ අපිට මේ පටිච්චසම්පාදයේ දර්ශනය ඉගෙනගෙන ඒක දැකගන්න හිත හිතා හිටියට බෑ. මෙන්න මේ වගේ ගමන් මාර්ගයක් තියෙන මේ ගමන් මාර්ගය කියලා ඒක දැකගන්නට ඕනේ. ඒ පටිච්චසම්පාදයේ දැක්කොත් තමයි ශ්‍රී සද්ධර්මයේ දැක්ක අවබෝධ වුණා වෙන්නේ. ඒ සද්ධර්මය අවබෝධ වුණොත්, අවබෝධ කරගත්තොත් මත්ය කළ යුත්තක් නෑ. මේ සියලුම සසර දුකෙන් මිදෙනවා. පින්වත්නි අනන්ත අපරිමාණු අනවරාග්‍ර සංසාරික අපිට ආවේ මේ පටිච්චසම්පාද ධර්මයේ අනනුබෝධකම අපටිවේදකම නිසායි, අවබෝධ නොකිරීම ප්‍රතිවේද නොකළ නිසායි. අද දවසේදී අපිට අවබෝධ කරගන්නට ප්‍රතිවේද කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වෙන්න. මේක මේ පින් උතුම් ලබාගත් බොහොම වටිනා අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක්, පෙර පින්කල ඇති බව නිසා ලැබුණු අවස්ථාවක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒ සඳහා මේ දේශනාව හේතුපොනිස්සියම වේවා කියන අදහසින් මද මේ දේශනාව අවසන් කරනවා. මෙපමණකින් කච්චායන ගොත සූත්‍රයේ ආරම්භය මම දේශනා තුනක් කළා තියෙනවා. ඒකේ සම්බන්ධතාවය අවසන් වෙනවා අද මේ දේශනාවේදී. මේ දේශනාවට කලින් දේශනාවේ මාර්ගය ගැන යම් මට්ටමක් තියෙනවා. ඒට ඔබෙන් අචානගත සූත්‍රයේ මුල ආරම්භය මතක් කරලා තිනවා. මේ ටිකත් හැමදෙනාම ශ්‍රවණය කරන්ට. මේ අවබෝධය නිවන් පිණසම හැමදෙනාටම හේතුපොනිස්ත්‍රියම වේවා. ආකාසත්තා චබුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චබුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදන්ති.